සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුබ්බේ නිවාසං යෝ වේදී සංඝා පායං ච පස්සති අතෝ ජාතික් කයප්පන්තෝ අභිඤ්ඤා වෝසිතෝ මුනි සම්බවෝසිත වෝසානං තමහං බ්‍රූමි බ්‍රාහ්මනන්ති ශ්‍රද්ධාවන්ත පිංගතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පූර්ණය කොට ජයශ්‍රී මහා බෝධි ද්‍රුම මූලයේදී වැඩ ඉඳිමින් වෙසක් පුන් පසළොස්වක් පොහෝ දවසේ පෙරයම් රාත්‍රියේ පූර්වයේ නිවාසානුස්මෘතික ඥානය උපදවා ගත්තා. මධ්‍යම යාමේදී චුතූපපාත ඥානය, ඒ කියන්නේ දිබ්බ චක්කු ඥානය උපදවාගෙන, පැසළු යමේදී, ඒ කියන්නේ අලුයම් කාලයේදී විදර්ශනා භාවනාව සිද්ධ කොට මහා වජිර ඥාන සංඛ්‍යාත මහා විදර්ශනා ඥානයේ කෙළවර සතර මග සතර ඵල පිළිවෙලින් අරිහත්වේ සාක්ෂාත් කරන්නට යෙදුණා. ඒ සමගම තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඤෙය්‍යාවරණය සම්පූර්ණයෙන් දුරු කරමින්. ඤෙය්‍යාවරණය කියලා කියන්නේ වාසනා සහිත මෝහය. අනතුරුව තමන් වහන්සේ සත්වයනට ලෝකේ තතු දේශනා කරමින් අතීත භවයන් පිළිබඳව, අදෘශ්‍යමාන වූ දිව්‍යාදී බ්‍රහ්මාදී තලයන් පිළිබඳව, නිරයන් පිළිබඳව දේශනා කරමින්, සත්වයන් යහමගට යොමු කරවමින්, සුචරිතෙහි පිහිටුවමින් නිවන් මාර්ගයට යොමු කරා. ඒ නිවන් මාර්ගයට යන ගමනේදී අපි අනිවාර්යෙන් දැනගත යුතු, තේරුම් ගත යුතු දෙකක් තමයි මේ භවය පළවෙනි භවය නෙවෙයි, සහ මේ භවය කෙලෙස් සහිතව කාලක්‍රියා කළොත් අවසාන භවය. ඒ කියන්නේ යම් කිසි සත්වයෙක් යම් භවයක උපදිනවා නම් ඒ ගම්ම වෙනවා, ඊට පූර්ව භවයක වාසය කරලා තියෙනවා කෙලෙස් දුරු නොකොට. ඒ නිසා තමයි මේ භවයේ උප්පත්තිය ලබන්නේ. ඒ වගේම මේ ජීවිතයේදීත් කෙලෙස් සම්පූර්ණයෙන් දුරු නොකොට කාලක්‍රියා කළොත් කරනකොට ඊළඟ භවයක නැවත උපදිනවා කියලා නියාමයක් තියෙනවා. මේක ධර්ම නියාමයක්. එනියාමේ තේරුම් ගන්නට ඕනේ. එනියාමේ තේරුම් ගන්නකොට එක එක අවස්ථාවලින් එක තේරුම් ගන්නට පුළුවන්. එක විශිෂ්ට ඥානයක් තියෙනවා පෙර භවය සිහි කිරීමේ නුවණ කියලා. ඒ ඥානය ගැනත් යම් යම් කරුණු කාරණා දැනගෙන තිබීම තුළ අපිට ධර්මයේ පිළිබඳව අවබෝධය පුළුල් කරගන්නට පුළුවන්, ශ්‍රද්ධාවතා වර්ධනය කරගන්නට පුළුවන්. ඒ නිසා අද අපි පූර්වේ නිවාසානුස්මෘතික ඥානයේ කියන විශිෂ්ට අභිඥාව පිළිබඳව කරුණු කිහිපයක් දැනගන්නට උත්සාහවත් වෙමු. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ මල්ලිකා කළුපහන මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ කොට දක්වා තිබෙනවා දැනට අසනීපෙන් පසුවන මල්ලිකා කළුපහන මහත්මියට ඉක්මන් සුවය ලැබීම සඳහා නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් තමයි මේ දේශනාව සිදු කරවන්නේ. ඉතින් අපි ආශිර්වාද කරනවා මේ මල්ලිකා කළුපහන මෑණියන්ට මේ සිද්ධ කරන්ට දෙන්නා වූ ධර්ම දේශනාමය කුසලයෙන්, ධර්ම දානමය කුසලයෙන් එතුමියගේ සියලු රෝගාබාධයන් අලපතක දියත්තක් මෙන් දුරු වේවා. තමන්ගේ సంతානයේ තුල ප්‍රීතිය සෝමනස්සේ ජනනී වී ඒ තුලින් කිසිදු කායික අපහසුවකින් තොරව කාලය ගත කරන්නට රත්නත්‍රයේ ආශිර්වාදය පින් අනුමෝදන් වල දෙවියන්ගේ රැකවරණේ නුවඩුව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පරලෝ සපත් මෑණියන් වන මෙරායා මලල්ගොඩ, පියාණන් වන ඇල්බර්ට් මලල්ගොඩ, අංගෝසිඤ්ඤෝ කළුපහන, විලිසදහාමිනේ, ප්‍රේමසිරි මනල්ගොඩ, චන්ද්‍රා මනල්ගොඩ, මාලිනී විජේසේකර සහ දෙපාර්ශවයේ මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමත් බලාපොරොත්තු වෙනවා. මේ නම් සඳහන් කර සියලු ඥාති වර්ගයාද පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව වාසය කරන සියලු සත්වයෝ සූපත් වෙත්වා. මල්ලිකා කළුපහන මහත්මියටත් නිදුක් නිරෝගී සුව ලැබේවා කියන හිතෙන්, ඒ වගේම ධර්මශ්‍රවණය කරන හැම සියලු දෙනාටම විවට්ට ගාමිනී කුශලයක්ම වේවා කියන හිතෙන් අපි ධර්මශ්‍රවණය සිද්ධ කරමු. පින්වතුනි, අපේ ශාසනයේ තියෙනවා විද්‍යා තුනක්, ඒ කියන්නේ ඥාන තුනක්. ඒ ඥාන තුනට කියනවා ත්‍රිවිද්‍යා කියලා. ඒ ත්‍රිවිද්‍යාව තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුපපාත ඥානය, ආසවක්ඛය ආසවක්ඛය ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා පූර්වේ නිවාසානුස්මෘති ඥානය කියලා අපි සිංහලෙන් කියනවා, මිශ්‍ර සිංහලෙන්. සාමාන්‍යයෙන් පෙරවිසු කඳපිළිවෙල බැලීමේ නුවණ. ඒ කියන්නේ කලින් ආත්ම භාවවල තමන්ගේ ස්වභාවය සිහි කරන්න පුළුවන්, ස්කන්ධයෝ සිත රූපය සිහි කරන්න පුළුවන්, නාම ගෝත්‍ර ආදී සිහි කරන්නට පුළුවන්. චුතුපපාත ඥානය කියලා කියන්නේ සත්වය මැරිලා උපදිනකොට ඒ මැරෙන උපදින සත්වයන් සිහි කරන්නට පුළුවන්. ආසවක්කය කරක් ඥානය කියලා කියන්නේ යම් ඥානයක් අධිගමනය කිරීමෙන් අපතුල බොහෝ කාලයක් సంతානය තුල පැසව පැසවා තිබුණා වූ ආශ්‍රව ධර්ම දුරු කරනවා නම් ඒ ඥානයට කියනවා ආසවක්කය කරක් ඥානය කියලා. ඒක මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය තමයි ඉස්සෙල්ලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුබ්බේ නිවාසානුස්සති කියලා කියනකොට මෙතන අනුස්සති කියලා, අනුස්සති කියන්නේ සිහි කරනවා කියන එකයි. ඒ කියන්නේ අනුගන්ත්වා අනුගන්ත්වා සරති, පිටිපස්සට පිටිපස්සට ඥානයෙන් ගිහිල්ලා සිහි කිරීම බැලීම තමයි මෙතන අනුස්සති කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ අනුස්සති, මොකද්ද සිහි කරන්නේ? සිහි කරන්නේ පුබ්බේ නිවාස, තමන්ගේ පුබ්බේ නිවාස කියන එකේ තේරුම තමයි පුබ්බේ කියලා කියන්නේ පූර්ව භවයන්හි කියන එකයි. නිවාස කියලා කියන්නේ වාසය කරපු කියන එකයි. වාසය කරාම ඒකේ අර්ථ දෙකක් තියෙනවා. තමන්ගේ సంతාන යමක් තැනක යම් තැනක අපි වාසය කරා නම් ඒ වාසය කරපු නිවස ඒක කර්ම සාධනයක් ලෙස ගන්නෙ. ඒ වාසය කරපු දෙය යමක වාසය කරා නම් ඒ වාසය කරපු දෙයට නිවාස කියලා කියනවා. අතීත භවයන්හි අපි වාසය කරා කියන එකේ තේරුම වාසය කරපු දේවල්, වාසය කරපු තැන නැත්තම් වාසය කරපු දෙය තමයි අපේ సంతානයේ පහළ වෙච්ච ස්කන්ධයෝ. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන නාම රූප ධර්ම. ඒවා සියල්ලක්ම අපේ సంతානයේ තුල අපි වාසය කරපු නැත්තම් සම්මුති වශයෙන් සත්‍ය වාසය කරපු තැන නැත්තම් දෙය. ඒවා සියල්ලක්ම సంతානයේ තුල හටගෙන නිරුද්ධ වුණා. එසේ වාසය කරපු තැනවන ඒවට කියන අජ්ජාබුත්ත ස්කන්ධ කියලා. අජ්ජාබුත්ත කියලා කියන්නේ වාසය කරපු ස්කන්ධයෝ. ඒ වගේ මේවා හටගෙන නිරුද්ධ වුණා. ඒවට කියන අනුභූත කියලා. හටගෙන නිරුද්ධ වෙලා නැති වෙලා ගියා. අපේ సంతානෙහි මේ ජීවිතයටම සම්බන්ධව පූර්ව භවයන්හි හටගත්ත නාම රූප ධර්ම. ඒවට කියන නිවුත්ත ඛණ්ඩ කියලා කියනවා. වාසය කරපු ස්කන්ධ. ඒක තමයි නිවාස කියලා කියන්නේ. නිවාස කියන්නේ වාසය කරපු තැන නැත්තම් වාසය කරපු දෙය කියන එකයි. පුබ්බේ නිවාස කියලා කියන්නේ අපේ సంతානයේ හටගෙන නිරුද්ධ වෙච්ච ස්කන්ධයෝ. තව ක්‍රමයකට කිව්වොත් පුබ්බේ නිවාස කියනවා වාසය කරනකොට සමහරලාට අපි ගෝචර නිවාසය තියෙනවා. ගෝචර නිවාසය කියලා කියන්නේ අපි යම් කිසි දෙයක් අරමුණු කළොත් අපේ හිත එහි වාසය කළා වෙනවා. ඒක මොනම අරමුණක් වෙන්නට පුළුවන්. කවරහු අරමුණක් අපි හිතෙන් ගත්තා නම් ඒ අරමුණෙහි ඒ ධර්මයේහි වාසය කළා කියන සංඛ්‍යාවට යනවා. ඒකට ගෝචර නිවාසය කියලා. ඒ නිසා පූර්ව භවයන්හි යම්කිසි අරමුණක් හිතෙන් ගත්තා නම්, යම්කිසි අරමුණක් හිතෙන් දැනගත්තා නම්, අරමුණු කළා නම් ඒ සියල්ලටත් කියනවා පුබ්බේ නිවාස කියලා. ඒ විතරක් නෙවෙයි. ඒ ජීවිතයේ ඇතුලේ සමහර ලාවට අපි අපේ නම් නිසා, ගෝත්‍ර නිසා, ස්වභාවය නිසා, ස්වરૂපය නිසා අපි අසවල් අසවල් කෙනා කියලා වෙන් කරගන්නවානේ. කාශ්‍යප කියලා නමින්, තිස්ස කියලා නමින් හිටියා. ඒ වගේම සුදු පාට කෙනෙක්, අඳුරු පැහැති කෙනෙක්, තිරිසන් සතෙක්, දෙවියෙක්, ප්‍රේතෙක් මේ ආදී ලෙසට අපි එක එක ස්වરૂප තිබුණා. සැප දුක් විඳපු කෙනෙක්, අසවල් ආහාර අනුභව කර කෙනෙක්, මේ වගේ ශරීර ස්වභාව සංඨාන තිබිච්ච කෙනෙක්, මෙච්චර ආයුෂයක් විඳපු කෙනෙක් යාදී ලෙසට අපේ ඒ භවවල එක එක දේවල් තිබිලා තියෙනවා. නම්, තිර, ගෝත්‍ර, වයස, ආයුෂය, වළඳපු ආහාර, අනුභව කරපු ආහාර, මේ සියල්ලෙන්ම අපි මේ පුද්ගලයාව වෙන් කළා අරගන්නවා. මේ අසවල් කෙනා, අසවල් විදිහේ කෙනා කියලා. ඒ විදිහට අපේ ඥාණයෙන්, ප්‍රඥාවෙන් මේ භවයන්හිදී වෙන් කළා ගත්තනම් ඒ දේවල් තරමුණු කරන්න, වෙන් කරන්න හේතු වෙච්ච දේවල් තරමුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ පූර්ව භවයන්හි මොන නමද තිබුණේ, මොන ගෝත්‍රයේ දුපන්නේ, කොතරම් ආයුෂයක් තිබුණද, මොනවද අනුභව කරපු ආහාර පාන ආදී, කොතරම් සැප දුක් වින්දද, මොන වගේ වර්ණයක්ද තිබුණේ, මේ ආදී ලෙසට සිහි කරන්නට පුළුවන්. ඒකත් පුබ්බේ නිවාසයක්. හිතෙන් අරමුණු කරපු දේවල්, ඒ වගේම අපිට ඒ භවයේදී ඒවත් හිතෙන් ගත්ත දේවල් තමයි ඒ භවයේදී අපේ ජීවිතය අපි වෙන් කරගන්නට උපකාර වෙන දේවල්. ඒ ජීවිතයේ තිබෙච්ච සමහර දේවල්. ඒ වගේම මේ පුබ්බේ නිවාස කියන පදයට ඇතුළත් වෙනවා අනුන්ගේ සිත්වලිනුත් ගත්තා වූ අරමුණු. ඒ කියන්නේ වෙන අයත් එක එක අරමුණු විඳලා තියෙනවා, එක එක අරමුණු දැනගෙන තියෙනවා, එක එක නම් ගොත් එක්ක ඉඳලා තියෙනවා. එනේ වගේ ඒ වෙන අයගේ సంతානය හා සම්බන්ධ දේවලුත් පුබ්බේ නිවාස කියලා හඳුන්වනවා. තමන්ගේ సంతානේ හටගත්ත ස්කන්ධය, තමන්ගේ సంతානේ සිත්වලින් දැනගත් අරමුණු, අන් අයගේ సంతානේ සිත්වලින් දැනගත් අරමුණු. මේකට කියනවා පුබ්බේ නිවාස කියලා. මෙසේ මේ පුබ්බේ නිවාසය සිහි කිරීමට කියන පුබ්බේ නිවාසානුස්සති කියලා. අනු නැවත නැවත ඥාණයෙන් ගිහිල්ලා අතීතයට, අතීතයට ගිහිල්ලා බලනවා කියන එක. ඒ වගේම මේකේ තව විශේෂ පුබ්බේ නිවාසයක් තියෙනවා, චින්න වටුමක අනුස්සරණය කියලා. චින්න වටුමක කියලා කියන්නේ මේ සංසාරය සිඳලා බිඳලා දමලා කෙලෙස් දුරු කරලා මේ සංසාර චක්‍රයේ සිඳපු උත්තමයෝ. ඒ තමයි පරිනිර්වාණයට පත්වෙච්ච උත්තමයෝ. චින්න වටුමක. උන්වහන්සේලාව සිහි කිරීම මුකුත් තියෙනවා. හැබැයි මේක කරන්න පුළුවන් බුදුවරුන්ට විතරයි කියලා තමයි ධර්මයේ දැක්වෙන්නේ. මොකද හේතුව දැන් පුබ්බේ නිවාසයේ බලන් යනකොට තමන්ගේ ස්කන්ධය බලනකොට ඔන්න දැන් මේ ජීවිතේ ඉඳලම පිරිවලට බලාගෙන යනවා. අපි ඉස්සරහට බලමු කොහොමද ඒක සිද්ධ කරන්නේ. අන් අයගේ බලනකොට දැන් මේ වෙලාවේ ඔවුන්ගේ ස්කන්ධයන් සිත අරමුණු කරලා නැත්නම් ඔවුන්ගේ ස්කන්ධයන්ට හිත යොමු කරලා ඊට පස්සේ යනුව පිළිවෙලෙන් ගිහිල්ලා පුළුවන් වෙනවා ඔවුන්ගේ පෙර භවය බලන්නට, අතීත භවයන් බලන්නට. ඒ වගේම දැන් සමහර සත්වයෝ මීට කල්ප ගානකට කලින් පිරිනවම් පාලා තියෙනවා. දැන් අතිමු අපි සිකී බුදුරජාණන් වහන්සේ කියලා, වෙස්ස බොහෝ බුදුරජාණන් වහන්සේ කියලා. උන්වහන්සේලාගේ సంతානයක් දැන් මේ වෙලාවේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගෙත් එහෙමයි. එතකොට දැන් කවුරු හරි කෙනෙක් මේ වර්තමානයේ ඉඳලා ඒ බුදුරජාණන් වහන්සේලාව සිහි කරනකොට මේ වෙලාවේ වර්තමානයේ කිසි දෙයක් හිතට අල්ල ගන්නට බෑ, නුවණට ගන්නට බෑ. එනිසා කෙලින්ම එතනට ගිහිල්ලා අතීතයේ කල්ප 31කට කලින් පහළ වෙච්ච සිකී බුදුරජාණන් වහන්සේගේ సంతානෙ අරමුණු කරන්නට ඕනේ. මේක අපහසු දෙයක්. මේක ලේසියෙන් කරන්නට බෑ. සාමාන්‍යයෙන් ධර්මයේ දක්වලා තියෙනවා මේක කරන්නට පුළුවන් බුදුවරුන්ට පමණයි කියලා. බුදුවරුන්ට පමණයි. විසුද්ධි මාර්ග සන්නවල දක්වලා තියෙනවා සමහර ශ්‍රාවකයන්ට, දැන් උදාහරණයකට තමන් අවුරුදු කල්ප 31කට කලින් සිකී බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තිබුණා නම් ඒ අනුසාරයෙන් උන්වහන්සේලාව සිහි කරගන්න පුළුවන් කියලා. නමුත් සාමාන්‍යයෙන් එහෙම මුණ ගැහිච්ච නැති කෙනෙක් එකපාර සිහි කරනවා නම් ඒ පසේ ඒ සිහි කරන්නට පුළුවන් සම්මා සම්බුදුවරයෙක්ට පමණයි. මොකද හේතුව පින්වතුනේ මේ පෙරවිසු කඳපිරිවෙල බලාගෙන යනකොට අපි සාමාන්‍ය පිරිවෙලට යන්නට ඕනේ. භවෙන් භවයට යන්නට ඕනේ. එහෙම තමයි ඒකේ සාමාන්‍ය ක්‍රමය. හැබැයි ලෝතුරා බුදුවරුන්ට විතරක් පුළුවන් පින්වතුනේ පිරිවෙලට යන්නේ නැතුව එකපාර කැමති අතීතයක භවයක් සිහි කරලා ඒකේ සිද්ධිය දැනගන්නට. ඒක නිකන් සීහොක්කන්ත ක්‍රමය කියලා. සීහොක්කන්ත කියන්නේ සිංහයා පරිණකොට එක පාට දුරට පනිනවා වගේ ඥානෙන් බුදුරජාණන් වහන්සේට පුළුවන් එකපාර කල්ප සිය ගණන්, දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් එහා තියෙන යම් කිසි සිද්ධියක් හිතෙන් හිතලා ඒක ක්ෂණයකින් දැනගැනීමේ හැකියාව තියෙනවා. මේ කෙනාට මේ සිද්ධිය සිද්ධ වුණේ කල්ප කීයකට කලින්ද, මේක කොයි වගේ තැනකද මේකේ උපනිශ්‍රය වෙලා තියෙන්නේ ආදිට සිහි කරපු ගමන් උන්වහන්සේගේ පුබ්බේ නිවාස ඥානෙන් වේගෙන් ගිහිල්ලා ඒක අල්ල ගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට මේ පුබ්බේ නිවාස කියන එකේ තේරුම තමයි තමන්ගේ හෝ අනුන්ගේ වෙන්නට පුළුවන් సంతානෙහි, දැන් ස්කන්ධ වශයෙන් ගත්තොත් තමන්ගේ సంతානෙ හටගත්ත ස්කන්ධ, අනුන්ගේ సంతාන වශයෙන් ඊට පස්සේ ඒ වගේම තමන්ගේ పూర్ව භවයේ සිත් වලින් දැනගත්තා වූ අරමුණු, අන් අයගේ పూర్ව භවවල සිත් වලින් දැනගත්තා වූ අරමුණු, මේ සියල්ලටම කියන පුබ්බේ නිවාස කියලා. මේ පුබ්බේ නිවාසයේ අනුස්මරණය කිරීම තමයි පුබ්බේ නිවාස අනුස්සති කියලා කියන්නේ. අනුස්සති කියලා කියන්නේ සතිය ප්‍රදාන කරගත්ත ක්‍රියාවක්. අපි සිහි කරනකොට සාමාන්‍යයෙන් සතිය තමයි මුල් වන්නේ. නමුත් මෙතනදී ඥානය ඉතා වැදගත් වෙනවා. මොකද මේ සිහි කරන්නේ මේ ජීවිතයේ තිබිලි සිද්ධියක් නෙවෙයි, මේ භවයෙන් එහාට ගියපු සංසිද්ධියක් මේ සිහි කරන්නේ. ඒ නිසා මෙතන ඥානය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ඒ සතියෙන් යුක්ත වූ ඥානයට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. ඉතින් ওই විදිහට මේ පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එකෙන් අපිට පෙරවිසූ ජීවිත දැනගන්න පුළුවන් වෙනවා. ඒක දැනගන්නකොට සිහි කරනකොට යෝගියාට තමන් ඒක ප්‍රත්‍යක්ෂව අධ්‍යක්ක බව මතක් වෙන්නට පටන් ගන්නවා. ඒක මතක් වීමක් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ. ඒ තමන්ගේ සිහිය නිසා. අනිත් අය ගියා බලනකොට ඒක නුවණින් තේරුම් ගැනීමක්. මොකද ඒක මතක් වෙන්නට බෑනේ, ඔවුන්ගේ සිතේ වෙච්ච දෙයක්නේ බලන්නේ. ඉතින් මේ විදිහට මේ අතීතයේහි තමන්ගේ සහ අනුන්ගේ භවයන්වල සිද්ධ වෙච්ච සිදුවීම් බැලීමට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. ඉස්සලම් බලන්නට ඕනේ මේ පුබ්බේ නිවාසානුස්මති ඥානය සාමාන්‍යයෙන් උපදවා ගන්නේ කොහොමද කියලා. මේ පුබ්බේ නිවාස ඥානය උපදවා ගන්නට නම් සාමාන්‍ය යෝගීන් විසින් ඉස්සලම කසින භාවනාව සිද්ධ කරලා ඒකේ ධ්‍යාන උපදවා ගන්නට ඕනේ. කසිනේ කියලා කියන්නේ යම් කිසි රවුම් හැඩයක් තියෙන වස්තුවක්. ඒක තියෙනවා පඨවි කසිනේ, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීලපීත ලෝහිතෝ දාත ආලෝක අවකාශ කියලා කසින වර්ග 10ක් තියෙනවා. මේ 10න් ධ්‍යාන උපදවන්නට ඕනේ. අඩුමතරමින් නීලපීත ලෝහිත ඕදාත කියන වර්ණ කසින හතරත්, පටවියාපෝ තේජෝ වායෝ කියන මහා භූත කසින හතරත් කියන අටෙන් හරි ධ්‍යාන හැම එකෙම්ම අෂ්ට සමාපatti උපදලා තියෙන්නට ඕනේ. කියන් ප්‍රථම, ဒုတိය, තෘතිය, චතුර්ථ ධ්‍යාන, ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥානාසඤ්ඤායතන කියන මේ අටම එක එක කසිනයකින් උපදලා තියෙන්නට ඕනේ. ඒතර අඩුමතරමින් ධ්‍යාන 64ක් ලැබලා තියෙන්නට ඕනේ. සාමාන්‍ය එක කසිනකින් ධ්‍යාන අටම ලැබුවට පස්සේ අනිත් ටිකත් සාමාන්‍යයෙන් පහසුවෙන් කරගන්නට පුළුවන් බොහෝ අයට. ඉතින් ওই විදිහට මේ ධ්‍යාන 64ම උපදවාගෙන ඊළඟට මේ ධ්‍යාන 64 14 ක්‍රමයකදී වශී කරන්නට ඕන. 14 ක්‍රමයක් තියෙනවා. ඥාන අනුලෝම, ඥාන පටිලෝම, ඥාන අනුලෝම පටිලෝම, කසිනානුලෝම, කසින පටිලෝම, කසිනානුලෝම පටිලෝම, ඒ වගේම ඥානුක්කාන්තික, කසිනුක්කාන්තික, ඥාන කසිනුක්කාන්තික, ඊට පස්සේ අංග වවත්තාන, ආරම්මන වවත්තාන, ඊට පස්සේ අංග ආරම්මන අංග සමතික්කමන, ආරම්මන සමතික්කමන, අංග ආරම්මන සමතික්කමන ආදී ලෙසට ක්‍රම 14කට මේක වඩන්නට තියෙනවා. මෙහෙම වඩනකොට මොකද වෙන්නේ? ඒ ධ්‍යානවලට ෂණිකව සමවදින්නට ඕන. ඉතින් මෙහෙම සමවැදිලා කරනකොට ඒකේ 14 ක්‍රමයේ කෙටියෙන් විස්තර කරොත් ධානේ ඥාන අනුලෝම කියලා කියන්නේ පළවෙනි ධානයෙන් ဒုတိය ධානයට, තෘතිය ධානයට පිළිවෙලින් සමවදින්නට ඕන. කසින අනුලෝම කියලා කියන්නේ ධාන පටිලෝම කියලා කියන්නේ නේව සංඥානා සංඥාය දින අපහො පිටිපස්සට එන්නොට පළවෙනි ධානයේ දක්වා. මෙහෙම නැවත නැවත සියවර දහස්වර කරන්නට ඕන. අනුලෝම පටිලෝම කියලා කියන්නේ උඩරත් ගිහිලා පල්ලෙහාටත් එන්නට ඕන. කසිනවලත් එහෙමයි. පටවි කසනේ ඉඳලා පටවි ආපෝ තේජෝ වායෝ නීලපීත ලෝහිත ඕදාත කියන කසිනවලට නැවත නැවත සමවදිනවා ධානවලට. ආපෝ ඕදාත කසනේ ඉඳලා පටවි කසනේ දක්වා සමවදිනවා. මෙහෙම උඩර පල්ලෙහාට නැවත යනවා. මේකට කියනවා කසින අනුලෝම, කසින පටිලෝම, කසින අනුලෝම පටිලෝම. මේ විදිහට වඩන්න. ඊට පස්සේ තියෙනවා ජානුක්කාන්තික කියලා කියන්නේ ධානයේ පැනපැනන. පළවෙනි ධානයෙන් කෙලිම තුන්වෙනි ධානයට. ඊට පස්සේ පස්වෙනි ධානයට. ඊට පස්සේ හත්වෙනි ධානයට. දෙවෙනි එකෙන් හතරට, හතරෙන් හයට, හයෙන් අටට මෙහෙම පැනපැන. මේකට කියනවා ජානුක්කාන්තික. කසිනුක්කාන්තික කියලා කසිනේ පැනපැන යනවා. පටවියකින් ආපෝල්ට යන්නේ නැතුව පටවියකට සම්බදිලා එින් නැගී සිටලා කෙලිම තේජෝ එකට යනවා. එින් නැගී සිටලා කෙලිම නීල කසිනේට. ඊට පස්සේ ලෝහිත කසිනේට. ඊළඟට මොකද කරන්නේ? ආපෝ එකෙන් පටන් ගන්න ආපෝ වායෝ පීත ඕදාත කසින වලට යනවා. ඊළඟට මොකද කරන්නේ? ඥාන කසින දෙකම එකතු කරලා පැනපැන යනවා. ඒකට කියනවා පඨවි කසිනෙන් ප්‍රථම ධ්‍යානට සමවැදිලා තේජෝ කසිනෙන් තෘතිය ධ්‍යානට සමවැදිනවා. ඊට පස්සේ නීල කසිනෙන් ආකාසානං ඡායතන ධ්‍යානට සමවැදිලා ලෝහිත කසිනෙන් ආකින්චඤ්ඤායතන සමවැදිනවා. ඒ විදිහටම ආපෝ කසිනෙන් ဒုတိය ධ්‍යානයට, වායෝ කසිනෙන් චතුර්ථ ධානයට, පීත කසිනෙන් විඤ්ඤාණං ඡායතනෙට, ඕදාත කසිනෙන් නේව සංඥා නාසඤ්ඤායතනෙට. මේ විදිහ සමනය කරලා ඥාන කසිනුක්කාන්තික කියලා. ඊළඟට මොකද කරන්නේ? ඥාන අනුලෝම, ඊට පස්සේ තියෙනවා අංග සමතික්කමන කියලා එක. ඒ වගේ අංග සමතික්කමන වගේ අර්ථයක් තියෙන. ඒක ඒ කියන්නේ අංග්‍රය මාරු කර කර යනවා. පඨම ධානයෙන් ဒုတိය ධානයට, තෘතිය ධානයට මෙහෙම යනවා මාරු. ආරම්මන සමතික්‍රමණයක් කියලා එකක් තියෙනවා. ආරම්මන අරමුණ ඉක්මවමින් ඉදිරියට යන එකක්. ආරම්මණයකදී කරන්නේ පටවි කසිනේ මාරු කරනවා. පටවි කසිනෙන් ආපෝ කසිනට, තේජෝ කසිනට, වායෝ කසිනට. ඊට පස්සේ අංග ආරම්මන දෙකම ඉක්මවමින් යනකොට පඨවි කසණයෙන් ප්‍රථම අධ්‍යයනට සමවදිලා ආපෝ කසණයෙන් ද්විතීයි අධ්‍යයනට තේජෝ කසණයෙන් තෘතීයි අධ්‍යයනට මේ ආදිලෙස සමවදිනවා. මේ විතර ක්‍රම 12ක් මෙතන තියෙනවා. ඊට පස්සේ තියෙනවා අංගවත්තාන ආරම්මනවත්තාන කියලා තමන් සමවෙද්දිච්ච ධ්‍යානවල අංග මේක අංග 5කින් යුක්ත ධ්‍යානයක් මේක අංග 4කින් යුක්ත ධ්‍යානයක් ලෙසට සිහි කරන්නට ඕනේ. මේක පඨවි කසින ධ්‍යානයක් මේක තේජෝ කසින ධ්‍යානයක් ලෙස සිහි කරන්නට ඕනේ. මේ විදිහට මේ 14 ආකාරයකට සිත වශී කරන්නට ඕනේ. මේ 14 කාර්යෙම සිත වශී කරාම ඉතාම කෙටි කාලයකින් ධ්‍යාන ගණනාවකට සිය ගණනකට සම්බන්ධින්න පුළුවන් හැකියාව ගෙන. මේකට කියනවා චුද්දසාකාරයෙන් සිත දමනය කිරීම. ඒක චුද්දසාකාර චිත්ත පරිදමනය කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ චුද්දසාකාරයෙන් චිත්ත පරිදමනය කරාට පස්සේ යෝගාවචරයා දැන් හොඳට ධ්‍යාන වලට එහෙම සමවැදිලා ධ්‍යාන හුරුයි, නීවරණ ගොඩාක් විස්කම්මනේ වෙලා හිත අතිශයින්ම ප්‍රභාස්වරයි. ඒ යෝගියා මොකද කරන්නේ? විවේක ස්ථානයකට ගිහිල්ලා මුලින්ම ප්‍රථම, ද්විතීයි, තෘතීයි ධ්‍යාන වලට සමවැදිලා තමන්ගේ කය සම්පහන්සනේ කරගන්නවා. සම්පහන්සනේ කරගන්නවා කියලා කියන්නේ හොඳ කය ඒ ප්‍රීති සුඛයෙන් පිනාගී මෙයා කරගෙන සිත කය දෙක සැහැල්ලු කරගන්නවා. ඊළඟට චතුර්ථ ධ්‍යානට සමවැදිනවා. ඒක චතුර්ථ ධ්‍යාන සමවැදිලා සාමාන්‍යයෙන් ආලෝක කසිනේ තමයි සමවැදින්නේ. ආලෝක කසිනේ සමවැදිලා මොකද කරන්නේ? මේ දැන් මීට කලින් තමන් ඉරියව්වේදී දැන් ඉඳගෙන ඉන්නවනේ. ඒ ඉඳගෙන ඉන්නකොට ඉස්සල්ලාම තමන් මේ ඉඳගත්ත හැටි සිහි කරනවා. ආසනය සකස් කරපු හැටි සිහි කරනවා. එතනට ආපු හැටි සිහි කරනවා. ඊට කලින් කරපු දේ සිහි කරනවා. කකුල් හොදපෙටි සිහි. මෙහෙම 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 උදේවරු වෙනකම්ම එදා කරපු දේවල් ටික සිහි කරනවා. ඊළඟ එදා රාත්‍රී කලින් දවසේ රාත්‍රියේ සිහි කරපු දේවල්. මෙහෙම පිළිවෙලින් පිළිවෙලින් සිහි කරගෙන දවස් 2 3 4 5 පිළිවෙලට ගිහිල්ලා පස්සට ගිහිල්ලා අවුරුද්දක් පුරාවට සිදු කරපු දේවල් සිහි කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊළඟට ඒ ගිහිල්ලා ක්‍රමානුකූලව තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම සිද්ධ වෙච්ච සිදුවීම් සිහි කරගෙන ගිහිල්ලා අවසානයේදී තමන් ඇවිදපු හැටි, ඉඳුල් කට ගාපු හැටි, ඊට පස්සේ මව් කුසේ හිටපු හැටි සහ ප්‍රතිසන්දිය සිද්ධ වෙච්ච අවස්ථා පවා සිහි කරනවා. මේ විදිහට මේ කරා. ඒ වෙලාවේ අතරතුරේදී සමහරලාට සමහරුන්ට නොපෙනී යන්නට පුළුවන්, නොහැකි වෙන. ඒ ආපහු චතුර්ථ ධ්‍යානයට සමවැදිලා ශක්තිය ඇති කරගෙන පිළිවෙලින් යන්නට. ඔහොම ගිහිල්ලා ප්‍රතිසන්දිය බලනවා. ප්‍රතිසන්දිය බලලා ඊළඟ චුති ආවර්ජනා කරනකොට සමහර යෝගීන්ට ඒ වෙලාවේ අන්ධකාරයක් වශයෙන් මොනවත් ඉගෙනගෙන මොනවත් වැටහෙන්නේ නැහැ. ඒ වෙලාවේ හිතර මොනවත් වැටහෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ ඒක පේන්නේ නැහැ චුතිය. ඊළඟට මොකද කරන්නේ? ආපහු ගිල පාදක ධ්‍යාන සම්බන්ධයෙන් නැවතේ ප්‍රතිසන්දිය සිහි කරනවා. මුලින්දන් යන්නේ නැහැ. ප්‍රතිසන්දිය අවස්ථාව සිහි කරනවා. එහෙම සිහි කරනකොට ප්‍රතිසන්දිය සිහි කළා නැවත චුතිය බලනවා. ඒ වෙලාවේ පෙනුනේ නැත්නම් ආය පාදක ධ්‍යාන සම්බන්ධිනවා. සමහර යෝගීන් එකපාරම අන්න චුතිය පේන්නට පටන් ගන්නවා. කලින් භවයේ චුතිය වැටහෙන්නට පටන් ගන්නවා. මේ ඥානයට කියනවා පුබ්බේ නිවාසාන ස්මෘතිඥානය කියලා. ඒ වෙනකම් කරපු සිහි කිරීමකට කියනවා පරිකර්මය කියලා. ඒ పూర్වේ නිවාසානස්පත ඥානෙන් ඔන්න සිහි කරන අතීත චුතිය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ භවයේ මැරෙන්න කලින් වෙච්ච දේවල්, මරණාසන්නයේ වෙච්ච දේවල් මේව ක්‍රමානුකූලව සිහි කරගෙන යනවා. ඒතරේ භවයේ සිද්ධ වෙච්ච සිදුවීම් ටික තමන්ට මතක් කරගන්නට පුළුවන් වෙනවා. එහෙම ගිහිල්ලා ඒ භවයේ ප්‍රතිසන්දිය දෙනවා. ඒ භවයේ ප්‍රතිසන්දිය දවිලා ඊට කලින් භවයේ චුතිය බලනවා. මේ විදිහට ක්‍රමානුකූලව දිගට යන්න පුළුවන් වෙනවා. තමන්ගේ ඥාන මහිමේ අනුව යා හැකි දුර තමන්ට තීරණය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔහොම බලාගෙන යනකොට මේ එක එක්කෙනාගේ పూర్වේ නිවාසයේ සිහි කිරීමේ හැකියාව සීමා සහිතන එක එක්කෙනාගේ තත්වය අනුව අපේ ධර්මයේ දැක්වෙනවා. බුදුදහමට අමතරව තවත් අන්‍ය තීර්ථක තාපසවරු, ඒ කියන්නේ කර්මවාදී ක්‍රියාවාදී, කර්මයේ ක්‍රියාව හොඳ නරක පිළිගන්න, පුනර්භවයක් එම් පිළිගන්න ඒ සමහර තාපසවරු තමන්ගේ සමාධි උපදවාගෙන ධ්‍යාන උපදවාගෙන పూర్වේ නිවාසයේ සිහි කරන්න සමර්ථයි. එවන් වූ සමහර එක ජීවිතය සිහි කරන. සමහරු ජීවිත 2යි 3යි. සමහරු ජීවිත 100ක් 10ක් කොහොම සිහි කර ගිහිල්ලා සමහර අයට කල්ප 40ක් දක්වා සිහි කරන්න පුළුවන් කියලා දක්වලා තියෙනවා. කල්ප 7කට එහා යන්නට බෑ කියලා කියනවා. මොකද හේතුව උන්ගේ ඥානය තීක්ෂණ නැති නිසා. ඒකට හේතු ලෙස ධර්මයේ දක්වලා තියෙනවා. කල්ප 40කට එහා ගමන් කරනවා නම් ඔවුන් තුල විදර්ශනා ඥානය තියෙන්නට ඕනේ. නාම රූප පරිච්ඡේද ආදී වූ ඥාන ලැබලා තියෙනවා නම් ඒ කෙනාට පුළුවන් කල්ප 40කට එහා අතීතයේ සිහි කරන්නට. ඉතින් ඒ විදිහට ඒ අන්‍ය තීර්ථක තාපසයන්ට කල්ප 40යි උපරිම සිහි කරන්නට පුළුවන්. ඊළඟ ප්‍රකෘති ශ්‍රාවකයෝ කියලා. ප්‍රකෘති ශ්‍රාවකයෝ කියලා කියන අපේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක දෙනමත් මහා ශ්‍රාවකයෝ තත්හැර අනිත් සියලු දෙනා ප්‍රකෘති ශ්‍රාවකයෝ. එංගේ විපස්සනා ඥාන එහෙම ලැබලා තියෙන ප්‍රකෘති ශ්‍රාවකයන්ට කල්ප 40 කට වඩා යන්නට පුළුවන්. රහත් වෙච්ච අයට එහෙමනම් ඒ තමන්ගේ පාරමී පුරපු කාලය යනවා සමහරු කල්ප 100ක් සමහරු කල්ප 1000ක් මේ ආදි ලෙසට අතීතයේ සිහි කරන්න සමර්ථයි. මහා ශ්‍රාවකයෝ කියලා කියනවා. මහා ශ්‍රාවකයෝ කියලා කියන්නේ අපේ ශාසනයේ ඉන්න, ඒ කියන්නේ ඕනම බුද්ධ ශාසනයක ඉන්න ස්පිරිට් එක, නැත්නම් ප්‍රධානම ශ්‍රාවකයෝ 80 දෙනා. උන්වහන්සේලාට පුළුවන් කල්ප ලක්ෂයක් සිහි කරන්න. මොකද හේතුව තමන් වහන්සේලා කල්ප ලක්ෂයක් පෙරම්පුරගෙන ඇවිල්ලා තමයි මේ අරිහත්ත්වේ සාක්ෂාත් කරලා තියෙන්නේ. උන්වහන්සේලා කල්ප ලක්ෂයක් අතීතේලා තියෙන්නේ. කල්ප ලක්ෂයක් සිහි කරනවා කියලා කියන්නේ ජීවිත බොහෝ ගාණක් සිහි කරන්නට පුළුවන්. ඊටාම ප්‍රමාණ කරනවා. ඊටාම දීර්ඝ කාලයක් උන්වහන්සේලාට සිහි කරගෙන සිහි කරගෙන යන්නට පුළුවන්. ඊට පස්සේ අග්‍ර ශ්‍රාවක දෙනමකට එකා සංකේය කල්ප ලක්ෂයක් සිහි කරනවා. ඊටාම දීර්ඝ කාලයක්. පස්සේ බුදුරුවන්ට දෙයා සංකේය කල්ප ලක්ෂයක් සිහි කරන්නට පුළුවන්. සමා සම්බුදුරයගේ පාරමී කාලයේ පින්වතුනි එක්කෝ සාරා සංකේය කල්ප ලක්ෂයයි, අටා සංකේය කල්ප ලක්ෂයයි, නැත්නම් සොළොසා සංකේය කල්ප ලක්ෂයයි. නමුත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට සියලුම ඥානයට තියෙන බාධක දුරු කරලා නිසා, ඤෙය්‍යාවරණයක් නැති නිසා උන්වහන්සේලාට පුළුවන් වෙනවා ඕනතරම් කාලයක් කැමති පරිදිෙන් සිහි කරන්න. ඒක තමයි උන්වහන්සේලාගේ විශේෂත්වය. මේ විදිහට අතීත භවයන් නැවත නැවත සිහි කිරීමෙන් නුවණට කියන පුබ්බේ නිවාසානුස්මෘති ඥානය කියලා. මේව සිහි කරගෙන යනකොට පින්වත්නි මේක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. කන්ද පටිපාටිය සහ චුති පටිසන්ධි වශයෙන් කියලා. කන්ද පටිපාටිය කියලා කියන්නේ යම් භවයක සිහි කරන්නට ඕනේ මේක වුණා ඊට පස්සේ කලින් මේක වුණා ඊට කලින් මේක වුණා ආදී ලෙසට ක්‍රමානුකූලව පිළිවෙලින් යන්නට ඕනේ. චුතිපටිසන්ධි වශයෙන් යනවා කියලා කියන්නේ සමහර ශ්‍රාවකයන්ට පුළුවන්. මේක අන්‍ය තීර්ථකයන්ට බෑ කියලා කියන්නේ සමහර ශ්‍රාවකයන්ට මේ භවයක චුතිය දැන් කලින් භවයේ චුතිය බලලා ඒ භවයේ ඇතුළත දේවල් බලන්නේ නැතුව අවශ්‍ය නම් ඒ භවයේ ප්‍රතිසන්ධි විතර බලත හැකි. ඊළඟට ඊළඟ භවයේ චුතිය, ඊළඟේ ප්‍රතිසන්ධි. අතරමැද සිද්ධ වෙච්ච දේවල් මගහැරගෙන යන්නට පුළුවන් වෙනවා. මේක ටිකක් චුතිපටිසන්ධි වශයෙන් බැලීම කියලා. ඒක තියෙන්නේ අපේ බුද්ධ ශාසනයේ විතරයි. එහෙම චුතිපටිසන්ධි වශයෙන් බලාගෙන යනකොට දීර්ඝ කාල ගොඩාක් භවයන් අපිට වේගෙන් වේගෙන් යන්නට පුළුවන්. හැබැයි සම්මා සම්බුදුවරේක හැර වෙන කෙනෙකුට භවයක් ස්කිප් කර කර පැන පැන යන්නට බැහැ. ඒ පිළිවෙලටම යන්නට ඕන. අග්‍ර ශ්‍රාවක දෙනමත් එහෙමයි. ඒත් මේ විදිහට චුතිපටිසන්ධි වශයෙන් බලාගෙන යනවා කියලා කියන්නේ වේගෙන් 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 තමන් වහන්සේලාට චුතිය ප්‍රතිසන්ධි වශයෙන් බව බලන් කියලා අවශ්‍ය බලයක භවයක ඇතුලේ උන්වහන්සේලාට ඒ ගැන තොරතුරු සිහි කරන්නට පුළුවන්. හැබැයි අන්‍ය තීර්ථකයන්ට ඒ භවයේ තොරතුරු බලාගෙන තමයි ක්‍රමානුකූලව යන්නට තියෙන්නේ. ඊට පස්සේ මේ තමයි යන පිළිවෙල. වැටහෙනකොට පින්වතුනි පූර්ව භවය සිහි කරනකොට සාමාන්‍යයෙන් දක්වලා තියෙන අන්‍ය තීර්ථකයන්ට තීර්ථකයෝ කියලා කියන්නේ තාපසවරු ධ්‍යාන අභිඥා උපදපු තාපසවරු උන්වහන්සේලාට මේ පූර්වයේ නිවාසයේ බලනකොට පින්වතුනි මතකයක් ලෙස වැටහෙන්නේ මේක. දැන් අපිට උදාහරණයකට ඊයේ වෙච්ච දේවල් සාමාන්‍ය යම් ප්‍රමාණයකට දවස් 5කට 10කට කලින් වෙච්ච දේවල් එකපාර සිහි කරනවමාරු. හැබැයි හොඳ සංසිද්ධියක් තිබුණොත් ඒක හොඳට මතක තියෙනවා හිතේ. ආයේ විදිහට මේ අපේ සිහි කිරීමේදී කොතරම් ප්‍රබලද කියන එක වැදගත් වෙනවා. ඒක හොඳට අපේ සිහිය නුවණ ප්‍රබල තරමට තමයි ඒක සිද්ධවන්නේ. ඉතින් එතකොට ඒ අන්නේ තීර්ථකය සිහි කරනකොට උන්වහන්සේලාට ඒක වැටහෙන්නේ කනා මැදිරි එළියෙන් බලන වගේ කියලා කියනවා. ඒ ලකූ පැහැදිලිකම, ඒ කියන්නේ වැටහෙනවා තොරතුරු දැනගන්න පුළුවන්. නමුත් ඒ එළිය ඒතර ඒ කියන්නේ ඥානයේ ආනුභාවයේ අඩු නිසා ඒ වැටෙන්නේ හරියට කලා මැදිරි එළියකින් බලනවා වගේ වැටෙනවා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. ඊට පස්සේ අග්‍ර ශ්‍රාවක නැ සාමාන්‍යයෙන් ප්‍රකෘති ශ්‍රාවකයන්ට සාමාන්‍යයෙන් පහන් ආලෝකයෙන් බලනවා වගේ වැටෙනවා. පහන් ආලෝකයෙන් බලනවා වගේ මහා ශ්‍රාවකයන්ට වැටෙනවා මොනවාද පන්දම් අරන් යනකොට අපි කියන්නේ උක්කා කියලා කියන්නේ ගිනි පෙරැල්ලක් අරන් යනකොට පහනකට වඩා හොඳට ආලෝකයේ තියෙනවා. ඒ වගේ වැටෙනවා කියලා කියනවා. පස්සේ අග්‍ර ශ්‍රාවක කියන්නේ ඖෂධී තාරකාව. ආ රාත්‍රියේ තියෙන අහසේ බැවලන ඉතාම ප්‍රබල තාරකාවක්. ඒ තාරකාවේ ආලෝකයේ බඳුවට ඒ ආලෝකයේ ඒ තාරකාවෙන් මේ ලෝකයේ ආලෝකමත් වෙනවා යම් ප්‍රමාණයකට. ඒ තාරකාවේ ආලෝකයේ වගේ වැටෙනවා කියලා කියනවා. පස්සේ බුදුවරුන්ට චන්ද්‍ර ප්‍රභා වගේ හඳ පායලා තියෙනකොට වැටෙනවා වගේ වැටෙනවා. පස්සේ සම්මා සම්බුදුවරුන්ට දහවල් සරද සමයේ සූර්යා පායලා තියෙනවා වගේ ඒ අතීතේ තාම පැහැදිලිව කරුණුකාරණ වටහා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට ඒ කියන්නේ හොඳට තොරතුරු වැටෙනවා මේ හැම දිනාටම සාමාන්‍යයෙන් වැටෙනවා. නමුත් ඒකේ මට්ටම වෙනස්. දැන් අපිටවත් අතීතයේ සිහි වෙනකොට සමහර සිද්ධි හොඳට මතකයි, සමහර සිද්ධි ටිකක් අපැහැදිලි. ඒ වගේ අර ඒ පැහැදිලි බය වෙනසවල් තියෙනවා. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඊළඟට මේ අන්නේ තීර්ථකියෝ මේ පෙරභවයේ සිහි කරගෙන යනකොට හරියට නිකන් අර යෂ්ටියෙන් යනවා වගේ කියලා කියන. යෂ්ටියෙන් යනවා වගේ ඔවුන්ගේ ගමන සිද්ධ වෙනවා. මහා ප්‍රකෘති ශ්‍රාවකයන් හරියට ඒ දණ්ඩ කියනවා වගේ තමයි තියෙන්නේ. ඒ දණ්ඩ කියනකොට ඒක ලොකු ප්‍රමාණයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ අදාළ විදිහට පාර ක්‍රොස් කර නැත්නම් ගඟ ක්‍රොස් කරන මට්ටමට වගේ ඒ යම් කරුණු ටිකක් දැනගෙන යම් කියන්නේ හොඳ ඒ විදිහට යන්නට පුළුවන් වෙනවා. ඒ උපමාවක් ලෙස දක්වලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මහා ශ්‍රාවකයන්ට හරියට පාලමක් හදලා තියෙනවා. පලක දාලා හොඳට ලී දාලා ඒ කියන ගහලා එහෙම තියෙනකොට 3-7 දිනට යන්න පුළුවන් මට්ටමේ ලොකු පාරක් වගේ හදලා තියෙනවා. පහසුවෙන් වුන්ට ඒක යන්නට පුළුවන් වෙනවා. ඊට පස්සේ අග්‍ර ශ්‍රාවක දෙනමට හරියට හොඳ අඩිපාරක් කියලා ගැල් පාරක වගේ කරත්ත පාරක වගේ යන්නට පුළුවන්. කරත්ත පාරක යනවා වගේ. ඊට පස්සේ ඒක පහසුවෙන් යන්නට පුළුවන්. ඊට පස්සේ පසේබුදුවරුන්ට මිනිස්සු හොඳ අපි හිතමුකෝ මොනවද තවලමක් මහා මිනිස් පිරිසක් යන පාරක් වගේ ලොකු අඩිපාරක යනවා වගේ යන්නට පුළුවන්. පසේ සම්මා සම්බුදුරුන්ට කරත්ත 20-30ක් 20-30ක් විතර වුණත් එක පාර යන්න පුළුවන් පාරක් යනවා වගේ. කියන්නේ ලොකු හොඳ පහසුවෙන් සුවපහසුවෙන් යන්නට පුළුවන්. ඒ කියන්නේ එකෙන් බැහැරවීමක් වෙන්නේ නැතුව පහසුවෙන් සුවසේ ඒ పూర్වයේ නිවාසය සිහි කරගෙන යන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් අදහස් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඒ පුත්තලයන්ට උත්තමයන්ට තමන්ගේ పూర్වයේ නිවාසය සිහි කරන්නට පුළුවන් බව ලැබෙනවා. ඉතින් මේ විදිහට අර සිහි කරගෙන යනකොට ඒ ශ්‍රාවකයන්ට ඒ උත්තමයන්ට ඒ ධ්‍යාන ලාභියාට තමන්ගේ අතීත භවය ප්‍රකට වෙනවා. මේ අතීත භවයේ බැලීම කියන එකෙන් ලොකු දෙයක් අපේ ජීවිතවලට සිද්ධ වෙනවා. අපේ సంతానගතව තියෙනවා පින්වදින අප්‍රහීන වූ කෙලෙස් ගොඩක්. ඒ කෙලෙස් වල තියෙන එකක් තමයි මේ දෘෂ්ටිය කියලා කියන්නේ. අපි හැමෝම අද බෞද්ධ වෙලා හිටියට පෘථග්ජන භාවයේ ඉන්න ඕන කෙනෙක් අනාගතයේහි වැරදි දෘෂ්ටි වලට පත් වෙන්නට පුළුවන්. ඒක විය හැකියි. ඒක මහා බෝධිසත්වයන්ටත් වෙලා තියෙනවා. නියත මිත්‍යා දෘෂ්ටි විතරයි උන්වහන්සේ වැටෙන්නේ නැත්තේ. ඕන කෙනෙක් අපේ මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නට පුළුවන්. ඉතින් ඒ මිත්‍යා දෘෂ්ටියට වැටේකේ තියෙනවා සමහර අදහසක් තියෙනවා මේ භවය මුලින්ම හටගත්ත ඒ කියන්නේ මේක පෙර භවයක් නොතිබී මේක අලුතෙන්ම හටගත්ත භවයක් කියලා. සමහරට අදහසක් තියෙනවා මෙතනින් පස්සේ උප්පත්තියක් නැහැ කියලා. උච්ඡේද දෘෂ්ටිය අදිච්ච සමුප්පන්න දෘෂ්ටියයි. එතකොට මේ දෙකම දුරු වෙනවා පුබ්බේ නිවාසානුස්මති ඥානයේ තියෙනකොට. මොකද චුතිය ප්‍රතිසන්දිය දකිනකොට ඇත්තර මේක දිබ්බ චක්කුවෙන් සිද්ධ වෙන එකක්. දැන් අතීත භවයන් බලාගෙන යනකොට සාමාන්‍යයෙන් ඒ පුද්ගලයාට අතීතේ හිටියා, ඒ කියන්නේ අතීත භවයක් තිබුණා, චුති උප්පත්ති තිබුණා කියන එක පැහැදිලි වෙන නිසා මේ මුලින්ම සත්වේ හටගත්තා කියන අදහස නැත්තම් ඉබේ හටගත්තා, කර්මානුරූපයෙන් තොරව හටගත්තා කියන අදිච්ච සම්පන්න වාදය දුර වෙනවා. ඊට පස්සේ උච්ඡේදවාදී මෙතන ඒ කියන්නේ උප්පත්තියක් නැහැ මරණින් මත්තේ කියන අදහසත් දුරු වෙලා ඒ අදහස දුරු වෙලා යනවා. චුතුප්පාත ඥානිනුත් වෙන සත්‍යංගය බලනකොටත් මේක සිද්ධ වෙනවා. ඒ නිසා මේ පුබ්බේ නිවාසානුස්පති ඥානේ ලැබලා ඉන්න යෝගියාට මේ දෘෂ්ටියේ වැරදි අදහස් මෝහේ යටපත් කරගන්න හරි පහසුයි. ඒ නිසා ඔහුට ඊට පස්සේ ඒ කර්ම ඒ භවවල අසවල් කර්ම නිසා තමයි කර්ම සිද්ධ කරා මේ කර්ම වලින් මේ ඉපදුනේ ආදී ලෙසට සිහිපත් කරගන්නට පුළුවන් වෙනවා. ඒ භවයන් බලනකොට. ඒ නිසා කර්ම විපාක ඥානේ තව විසඳ වෙනවා. තමන්ට හොඳට තේරෙන්නට පටන් ගන්නවා මේ අසවල් කර්ම කරාම තමයි මේ භවවල උප්පත්තිය ලැබුවේ. සුගතිය උපදින්නට හේතුනේ මේ කර්ම, දුගතිය උපදින්නට හේතුනේ මේ කර්ම ආදී ලෙසට හොඳ පැහැදිලි අවබෝධයක් තමන්ට ඇති කරගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔය පුබ්බේ නිවාසානුස්පති ඥානය බලාගෙන යනකොට ධර්මයේ දැක්වෙනවා පින්වතුනේ. සමහර යෝගීන් දීර්ඝ කාලයක් පස්සට බලනකොට මේ සංවට්ට විවට්ට කල්ප බලනවා. ඒ කියන්නේ ලෝකේ ඇති වෙච්ච හැටි, ලෝකේ විනාශ වෙච්ච හැටි බලනවා. ඒක සාමාන්‍යයෙන් දක්වන්නේ ඒක සිහි කරන්න පුළුවන් වන්නේ ඒ ලෝකේ විනාශ වෙනකොට හැදෙනකොට සාමාන්‍යයෙන් පින්වතුනි සත්වයෝ ඉන්නේ බ්‍රහ්ම ලෝකෙනේ. ඉතින් ඒ බ්‍රහ්ම ලෝකවල ඉඳලා මේ ලෝක විනාශය සහ ලෝකේ හට ගැනීම සිද්ධ වෙච්ච හැටි බලන් හිටපු හැටි උන්ට සිහි කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා සංවට්ට විවට්ට කල්පයන් සිහි කරනවා කියලා කියන්නේ. ඔවුන්ට ඒ කල්පවල ඒ කාලවලදී මොන මොන තැන්වලද හිටියේ ඒ ලැබපු අත්දැකීම එක දැකපු හැටි තමන්ට සිහි කරගන්නට පුළුවන් වෙනවා. මේ විදිහට මේ පුබ්බේ නිවාසානුස්මති ඥානය තුළින් තමන්ගේ භවයන් වගේම ලෝකයේ පැවැත්මත් හොඳට තේරුම් ගැනීමට සාමාන්‍යයෙන් සමර්ථ වෙනවා. දැන් උදාහරණයකට ඒකේ තව දක්වලා තියෙනවා. දැන් සමහර ආත්ම භාවවල පින්වුතුනි අපි දැන් අද මේ ජීවිතේ සාමාන්‍යයෙන් හොඳට හැකියාවන් සහිතව හොඳ පෞල් වල ඉපදිලා හොඳ තත්වයක ජීවත් වෙනවා. නමුත් සමහර ආත්ම භාවවලදී ඉතාම දුක්ඛිත ඉතාම දුක්ඛිතාත්ම භාවයට පත් වෙලා තිබිලා තියෙනවා. ඉතාම උසස් ගුණධර්ම පුරුපු සත්වයෝ පවා ප්‍රේත ආදී සත්වවලට, නිරය ආදී තැන්වලට පත් වෙලා තියෙනවා පාප කර්ම සිද්ධ කිරීම නිසා. ඉතින් පුබ්බේ නිවාසයෙන් මේක බලාගෙන යනකොට තමන්ට තේරෙන්න පටන් ගන්නවා ඉතාම වෙනස් ජීවිත අපි ගත කරලා තියෙනවා. සමහර ආත්මවල හිතාගන්න බැරි පාප කර්ම අපි අතින් වෙලා තියෙනවා. ඉතා විශිෂ්ට කුසල කර්ම අපි අතින් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා විශිෂ්ට විපාක අපි ලබලා තියෙනවා. ඉතාම උසස් තැන්වල ජීවත් වෙලා ඉඳලා මේකෙන් බලනකොට ඇති වෙන කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි මේ සසර දින භයානකම තේරෙන්න පටන් ගන්නවා. මේ මෙරි ඉපදී යන ගමනේ කොච්චර භයානකද අකුසල කර්ම කරනවා කියන එක. අකුසල කර්ම කිරීම නිසා තමන් නොයෙක් දුර්ගතීන්ට වැටෙනවා. සුගතීන්ගෙන් ඉවත් වෙලා ආපහු සුගති සැපෙන් පිරිහෙනවා. ඉතින් මේ විදිහට එනිසේ කුසල කර්ම කිරීම නිසා සුගතියට යන හැටි දැකලා කුසලේ වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. හැබැයි වගේම වැදගත්ම දෙයක් මේකෙදි වැටහෙන්න පටන් ගන්නවා. මොකද්ද? ඒ අතීතයේ මොන සම්පත්තිය භුක්ති විඳද? චක්‍රවර්ති රාජ්‍ය වෙන්න පුළුවන්, දිව්‍ය රාජ්‍ය වෙන්න පුළුවන්, දෙවියෙක් වෙලා වෙන්න පුළුවන්, ඉතත් ස්වරූපී ධනවත් මිනිස්සු වෙලා ඉන්නට පුළුවන්, බල සම්පන්න මිනිස්සු වෙලා ඉන්න පුළුවන්. මේ මොන තත්වයක ජීවත් වුණත්, මොන මට්ටමකින් හිටියත් ඒ සියල්ලම දැන් අහෝසි වෙලා ගිහිල්ලා. අහෝසි කියන්නේ ඒවා සියල්ලම නැති වෙලා ගිහිල්ලා. ඒවා හීනයක් තරම්වත් දැන් ප්‍රයෝජනවත් නැහැ. තමන්ට සිහි කරනකොට තමන් දන්නවා මේ දේවල් අත්විඳ කියලා. නමුත් ඒ අත්විඳ කිසිදු දෙයක් මේ වෙලාවේ කිසිදු ප්‍රයෝජනයක් නැහැ. මේ සැපයන් සියල්ලම නිරුද්ධ වෙලා ගිහිල්ලා. ඒ නිසා ලොකු කලකිරීමක් එන්නට පටන් ගන්නවා ඥානවන්ත යෝගියාට. මේ භවයේත් මම යම් සැපයක් ලබනවා නම් ඊළඟ භවයට ගියාට පස්සේ ඒක හුදු අතීතයක් පමණයි. ඊට පස්සේ භව දෙක තුනකට පස්සේ ඒක තවත් අතීතයක් පමණයි. මොකද මේ සංසාරයේහි කල්ප ගණන් අපි සැරිසරන කොට අනේක විද සැප සම්පත් භුක්ති විඳලා තියෙනවා. දුකත් භුක්ති විඳලා තියෙනවා. මේ සියල්ල මේ පුබ්බේ නිවාස ස්කන්ධයෝ සියල්ල ඒතර නිරුද්ධ වෙලා ගිහිලා නැති වෙලා ගියපු නිසා ඒවායින් කිසිදු හරයක් සාරයක් අපි ළඟ ඉතිරි වෙලා නැහැ. හැබැයි අපි ළඟ ස්පින් කරපු හුරුව තියෙනවා. විද්‍යාචරණ සම්පන්න වශයෙන් අපි පුරුදු කරපු දේවල්, ඒ කියන්නේ විද්‍යාවන් සහ චරණයන් වල හුරුව අපිට, පාරමිතාවන්ගේ උපකාරය අපිට තියෙනවා, අකුසල ධර්මයන්ගේ හුරුව අපි ළඟ තියෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් අර පියපු ටැන්ජිබල්, ඒ කියන්නේ විඳින්න පුළුවන් සැපය, විඳින්න පුළුවන් සැප දුක් කියන ඒවා අපි ළඟ නැහැ කියන එක තේරෙනවා. ඊට පස්සේ මේ පුබ්බේ නිවාස ඥාණයෙන් තේරුම් ගන්නකොට పూర్ව භවයන්හිදී තමන් අතීත භවයන්හි ඉපදිලා හිටපු ඒ මේවා තේරුම් ගන්නකොට තේරෙන්න පටන් ගන්නවා තමන්ගේ ආත්ම භාවයේදී මොන වගේ අකුසල කර්ම තමන් අතින් සිද්ධ වෙලා තියෙනවා. බෝසතාණන් වහන්සේ ගත්තොත් සමහර ආත්ම භාවවල තිරිසන්නු වෙලා ඉඳලා තියෙනවා. නිරේ උසුපත් නරකයන් වල උපදිලා තියෙනවා. සමහර ප්‍රේත ජීවිතවලට උපදින්නට පුළුවන්. ඉතින් ඒ වගේ උන්වහන්සේලා එක එක ආත්ම භාවවල ඉපදිලා තියෙනවා සමහර අඩුපාඩුකම් නිසා. උසස් විශිෂ්ට ආත්ම භාවවල අවස්ථා තියෙනවා. මිනිස්සු වෙලා සමහර සාමාන්‍ය ජීවිත ගත කරපු අවස්ථා තිබිලා තියෙනවා. නමුත් අපිට අද බුදුරජාණන් වහන්සේ දිහා දකින්නකොට අපි සිහි කරනකොට අපිට එන්නේ ඉතාම විශිෂ්ට ගුණවන්ත ගුණේ පරතරයට ගියපු ශ්‍රේෂ්ඨ උප්පත්තිය ලැබු උත්තමේ. නමුත් උන්වහන්සේගේ අතීත භවයන් බලනකොට බොහෝ ආත්ම භාවවල උන්වහන්සේ විශිෂ්ටත්වයට පත් වෙන බෝධිසත්වයෝ. නමුත් සමහර ආත්ම භාවවලදී උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සෙක්. උන්වහන්සේ පව් කරපු කෙනෙක්. උන්වහන්සේ දුර්ගතියට වැටිච්ච කෙනෙක්. තිරිසන් ආත්මයට ගියපු කෙනෙක්. මේවා දකිනකොට අපිට සිහි වෙන්න පටන් ගන්නවා. දැන් කවදාවත් ඒ තිරිසනෙක් වෙලා ඉන්න අවස්ථාවක් ගැන හිතන්න බෝසතාණන් වහන්සේ. ඒ තිරිසනෙක් වෙලා ඉන්න අවස්ථාවක අපිට කවදාවත් හිතේද මේ පුද්ගලයා තුන් ලෝකාග්‍ර වෙයි කියලා? දැන් හිතන්න අතීතයේ මේ තවත් අනාගතයේ බුදු වෙන්න ඉන්න බෝධිසත්වරේ මේ වෙලාවේ තිරිසන්නාත්ම භාවයක හිටියෝ. උදාහරණයකට තිරිසන් ගවයෙක් වෙලා හිටියොත් ඒ තව බුදුවරයෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මෙයා අනාගතයේ බුද්ධත්වය ලැබනවා කියලා. අපිට මේ තොරතුරු අපි දන්නේ නැහැ කියලා. මේ තොරතුරු දන්නේ නැහැ. දැන් මේ බුදු වෙන්න නියත වෙච්ච කෙනෙක් තිරිසන් වෙන්නට පුළුවන්. නමුත් ඒ වෙලාවේදී අපිට කවදාවත් ඒ ගවයා කෙරෙහි අරතරම් ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. එහෙම ඒ ගවයට වන්දනාමාන කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපිට බලන්න කල්පනා කරන්නට ඕනේ මේ තත්වයේ ඉන්න සත්වයා තමයි දවසක තුන් ලෝකාග්‍ර භාවයට අනාගතේපත් වෙන්නේ. එහෙම නියත වෙච්ච සත්වෙක් නම් අපේ බෝසන් වහන්සේට වෙලා තියෙනවා. ඒත් මෙහෙම බැලුවම අපිට අනිත් සත්වයෝ ගැන හිතන කෝණේ වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද අද අපි සාමාන්‍යයෙන් කියන මේ පව්කම් කරනකොට අකුසල කර්ම අඩුපාඩු තියෙන සත්වයන් අපි ගොඩාක් පහත හෙලනවා. ගොඩාක් පල්ලෙහාට දානවා. ඒ වගේම ಗುಣධර්ම තියෙන තත්ත්වයන් ගොඩාක් ඉහලින් සලකනවා. මම මතක තියාගන්න මේ ඔක්කොම වෙනස් වෙන්නට පුළුවන් සසරදී. ඒක තමයි ස්වභාවය. සසරදී වෙනස් වෙන්නට පුළුවන්. අද මේ තිරිසන් සතා කියලා කියන මනුස්ස අපි හිතන්නේවත් නැහැ මේ සත්‍යය ගැන. ඒ සත්‍යය ගැන අපි අද රටේ තොටේ අපි දකින රූපවාහිනී දකින මිනිස්සුන්ට අපි අවධානය දෙන්නේ. ඒකට හොඳ නරක ආදී ලෙස අපි වර්ගීකරණය කරනවා. තිරිසන් සතෙක් එහෙම වර්ගීකරණය කරන්න යන්නේ නැහැ. ඒක යා out of the group. ඒක අපි සැලකිල්ලක්වත් එයාගේ ඇත්තේ නැහැ. එතකොට බලන්න මේ තිරිසනතා කියන එකේ තේරුම ඊටාම පහත් උප්පත්තියක පත්ලා ඉන්නේ ඒ සත්වයා. නමුත් එතන ඉන්නට පුළුවන් මතු බුදු වෙලා අපිට බණ කියලා අපි සසරෙන් එතර කරන සත්වෙක් ඉන්නට පුළුවන්. එහෙන් බලන්න එතකොට මෙහෙන් බැලුවම මේ පුබ්බේ නිවාසයේ දකින්නකොට මොකද තමන්ගේ ජීවිතය ගැන තේරෙන්න පටන් ගන්නවා. තමන් සුනකියෝ වෙලා හිටපු හැටි, ප්‍රේතයෝ වෙලා හිටපු හැටි, තමන් නිරේ උප්පත්තිය ලැබලා තිබිච්ච හැටි මේ සියල්ල තමන්ට සිහි කරගන්න පුළුවන් වෙනවා. එතකොට තමන් දැන් අපි දන්නවා සමහර ඉතාම දරුණු පාප කර්මයක් අපේ තින් වෙලා දෙනවා. අද අපිට හිතන්නවත් බෑ වගේ පාප කර්මයක් කරයි කියලා. ඒක කල්පනා වෙනවා මේ එකම පුද්ගලයා නෙවුණාට මේ సంతානේ නේද මේක සිද්ධ වෙලා තියෙන්නේ. මේ තරම් දරුණු පාපයක් සිද්ධ වෙලා තියෙන්නේ මේ సంతානේ තුලනේ. තමන්ටවත් ලැජ්ජාවක් ඇති වෙන පුළුවන් තමන් සම්බන්ධයෙන්. ඒතර මේ තමයි මේ සංසාරයේ ස්වභාවය. ඒකට හේතුව පින්වතුනේ ප්‍රතිසන්දියයි චුතිය අතර තියෙන වෙනස. ඒ කියන්නේ අපි යම් භවයක උප්පත්තිය ලැබනකොට යම් කිසි කර්මයක් නිසා තමයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඒ කර්මයේ ශක්තිය තියෙන තාක් කල් අපි ජීවත් වෙනවා. ඒකෙන් කියන්නේ ජීවිතයේ සිද්ධ වෙන සියල්ල කර්මයෙන් කියලා. කර්ම ශක්තිය තියෙන තාක් කල් අපි ජීවත් වෙනවා. කර්ම ශක්තිය අවසන් වෙනකොට මිය යන්නට ඕනේ. ඊට කලින් මිය යන්නටත් පුළුවන්. එතකොට ඊළඟ භවය එනවා කියන්නේ තවත් කර්මයක් ඉදිරිපත් කරලා ප්‍රතිසන්දි දෙන්නට ඕනේ. ඒතරේ කර්මය ඉදිරිපත් වුණාම ඒක වෙනම කර්මයක්. ඒ කර්මය ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඒ කර්මය කරනකොට තිබිච්ච කෙලෙස් මට්ටම් හිතේ වෙනස්. ඒ වගේම ඒ ලබන භවය වෙනස් වෙනවා. ඒ භවය නිසා යෝනියේ තියෙන ගති ස්වභාව අපිට ලැබෙනවා. ඒ වගේම ඉදිරිපත් වෙන කර්ම වෙනස් වෙන්නට පුළුවන්. ඒතකොට සම්පූර්ණ වෙනස් ලක්ෂණ සහිත උප්පත්තියක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ పూర్ව නිවාසයේ බලන අයට තේරෙන්න පටන් ගන්නවා තමන්ගේ ඒ භවවල තිබිච්ච ගති ස්වභාවයන් ගොඩාක් වෙනස්, සම්පූර්ණ වගේ වෙනස්. ඒ නිසා තමයි සමහර මිනිස්සු හිතන්නේ මොකද්ද දුක්ඛය පරං කතං දුක්ඛං කියලා. මේ ජීවිතයේ යම් දුකක් අත් විඳිනවා නම්, මේ ජීවිතයේ යම් අත්දැකීමක් ලැබෙනවා නම්, සැප දුක් විඳීමක් අපිට තියෙනවා නම්, ඒ සියල්ල ඒ විඳින්නට හේතුව දැන් මේ ජීවිතය සියල්ල කියලා ගත්තත් අපි මේ ජීවිතේ අපි දැන් ජීවත් වෙනවානේ. මේ ජීවත් වෙනකොට යම් එක්ස්පීරියන්ස් කරනවා. මේකට හේතුව పూర్ව භවයක කරපු කර්මයක්. මේ ජීවිතේ ලැබලා තියෙන పూర్ව භවයක කරපු කර්මයන් නිසා මේ ජීවිතේ සිද්ධ වෙන සියල්ල పూర్ව කර්මෙන් කියන එක නෙවෙයි. මේ ජීවිතේ ගත කරන්නේ උප්පත්තිය ලැබලා තියෙන పూర్ව කර්මයන් නිසා. ඒ කර්මය කළා තියෙන වෙන භවයක ස්කන්ධවලින් ඒ වෙනම සත්වයක් කියලා වුන් තීරණයට වෙනවා. මොකද හේතුව ඒ භවයේ තිබිච්ච සිතුම් පැතුම්, ඒ දවයේ තිබිච්ච ආකල්ප මේ සියල්ලම ගොඩක් වෙලාවට සම්පූර්ණයෙන් වෙනස්. හිතන්නකෝ තිරිසන්නාත්ත භාවයක හිටියක ඒ වෙලාව සිංහෙක් වෙලා මුවෙක් වෙලා එතන තියෙන මුවක් ගති ස්වභාව ටික අපිට තියෙන මේ මනුස්ස ගති ස්වභාව ටික අපිට පිළිහිටන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම බලන් යනකොට යෝගියාට තේරෙන්න පටන් ගන්නවා කොච්චර වෙනස්ද මේ එකිනෙකට භවයෙන් භවයට තිබිච්ච ගති ස්වභාව, රූපේ ස්වභාවය, මම ගැන තිබිච්ච හැඟීම, ඥාති සම්බන්ධතා, ඒ සැප දුක් මේ ගොඩාක් ලොකු වෙනස්කම් මේ හැම භවයකම තියෙනවා. එතකොට තමයි සමහර අය හිතන්නේ වෙන කෙනෙක් කරපු කර්මයකින් වෙන කෙනෙක් විපාක විඳිනවා කියලා. ඒ තර්කයට හේතු සාධක ගොඩක් තියෙනවා. නමුත් අපේ ධර්මයේ හැටියට ඒක වැරදි. මොකද ඒ වෙලාවෙත් පුද්ගලයෙක් නැහැ, මේ වෙලාවෙත් පුද්ගලයෙක් නැහැ. නිසා පරං කතං දුක්ඛං කියන එක ප්‍රතික්ෂේප කරනවා. සයං කතං දුක්ඛං, මමව තමයි මේ භවවල හිටියේ සත්වයෙක් ලෙස, මේ මම කරපු කර්මයෙන්ම තමයි මේ විඳින්නේ කියලා. ඒක සයං කතං දුක්ඛං. එතකොට ඒකත් ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ භවයේත් මම කියලා කෙනෙක් නැහැ, මේ භවයේත් මම කියලා කෙනෙක් නැහැ. මේ විදිහට මේ పూర్වේ නිවාසානස්පති ඥාණයෙන් බලනකොට තමන්ට තේරෙන්න පටන් ගන්න මේ සංසාරේහි එකම කෙනෙක් ලෙස දිගටම ගමන් කරනවා කියලා එකක් නැහැ. දැන් අපිට සමහරවිට හිතනවා මේ තියෙන හිතෙන්ම, මේ තියෙන අදහස් වලින්ම, මේ තියෙන හැකියාවන් වලින්ම දිව්‍යතලයට කියලා පෙරම් පුරන්නට, මනුස්සයෙක් කියලා ගුණධර්ම පුරන්නට. නමුත් ඒ ප්‍රතිසන්දියේදී සම්පූර්ණ වෙනස් වෙනවා පින්ගතුනේ. ඒ ඇති වෙන භවාංගයේ වෙනස්, ඉදිරිපත් වෙන කර්මයේ වෙනස්, අදර වෙන්නේ මොකද්ද? ඒ උපදින තලයේ වෙනස්. ඒතර ඒ වලදී වෙනස්ද? මිනිස්සෙක් වුණත් යම් ගති ස්වභාව ටිකක් තියෙයි. නමුත් ඒක වෙනම උප්පත්තියක්. එතන ලැබෙන දෙමව්පියෝ වෙනයි, එතන ලැබෙන ආභාෂය වෙනයි. මේ විදිහට ඒ භවවල උපදිනකොට ලොකු වෙනස්කම් වලට භාජනය වෙනවා. ඉතින් අපි හිතන් ඉන්නවා මේ තියෙන හිතෙන් මේ ආකල්ප සමාකල්ප වලින් අපිට කටයුතු කරන්න පුළුවන් කියලා. එහෙම එකක් සිද්ධ වෙනවා නෙවෙයි පින්වතුනි. ඒ භවයේදී හටගන්න ඒ අලුත් නාම රූප, ඒ ඉදිරිපත් වෙන කර්මාදී අනුව තමයි ඒ භවයේ ගති ස්වභාව ටික තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ పూర్වේ නිවාසානස්පති ඥානයේ තේරුම් ගත්ත යෝගියර වැටෙන්න පටන් ගන්නවා මේ භවයේ කොච්චර විචරණය වෙන්නට පුළුවන්ද කියලා. ඉතින් ඒ විදිහට තවත් එකක් තමයි මේ සංසාරයේ තියෙන නීරස, කියන්නේ අනර්ථකර භාවය, නැත්නම් නිර්ර්ථකර භාවයට එන්නට පටන් ගන්නවා. මොකද හේතුව තමන් විඳපු සැප දුක් සියල්ලක්ම සම්පූර්ණයෙන් අහෝසි වෙලා, ඒක නැති වෙලා ගිහිල්ලා. සමහරලාට දිව්‍ය රාජ්‍ය විඳපු අවස්ථාව තමයි සිහි කරගන්න පුළුවන්. නමුත් ඒ කිසිදු සැපයක් අද ප්‍රයෝජනෙට නැහැ. ඒ වගේම දරුණු දුක් විඳපු අවස්ථා තියෙනවා. ඒ කිසිදු දුකකින් අද අපිට පීඩාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ භවයේ යම් සැප දුක් විඳිනම් යම් සාර්ථක අසාර්ථකත්ව ලබයි නම් ඒ කිසිවක් ඊළඟ භවයේ අපි අත්විඳින්නේ නැහැ. අපි කරපු කර්මවල විපාක ලැබෙනවා, හුරු ටික අපිට ලැබෙනවා. ඒ හැර කිසිදු නාම රූප ධර්මයක් සංක්‍රමණය වෙන්නේ නැහැ කියන එක බෞද්ධ පූර්වයේ නිවාසානුස්මති ඥානෙ උපදවාගත්ත යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා. සමහර අය හිතන්න පුළුවන් ආත්මයක්ම ගියා කියලා, එහෙම අදහසකට එන්නට පුළුවන්. නමුත් බෞද්ධ යෝගියාට ඔය කියපු ගැඹුරු අදහසට එන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පූර්වයේ නිවාසානුස්මති ඥානය ලැබුවම කර්ම විපාක පිළිබඳ තියුණු අදහසක් ඇවිල්ලා කුසලයට ගොඩාක් ගරු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අකුසලයෙන් බැහැර වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ විදිහට මේ පුබ්බේ නිවාසානුස්මති ඥානය කියන එක සත්වයන්ට මහා හිත පිණිස පවතිනා වූ, යෝගීන්ට හිත පිණිස පවතිනා වූ ඥානය. මහා බෝධිසතාණන් වහන්සේ මේ පූර්වයේ නිවාසානුස්මති ඥානය බෝධි මණ්ඩලයේදී උපදවාගෙන බොහෝ ආත්ම භාවයන් අතීතයට සිහි කරගෙන සිහි කරගෙන සිහි කරගෙන ගියා. එකෙන් උන්වහන්සේට තේරෙන්න පටන් ගත්තා මේ සතර සංසාරයේ තියෙන ස්වභාවය. ඒ පූර්වයේ නිවාසානුස්මති ඥාණයෙන් ලැබිච්ච පදනමත් ඊළඟට චුතූපපාත ඥාණයෙන් මරණ උපදින සත්‍යය බලන්න පටන් ගත්තා. මේ සත්‍යය මැරලා මෙහෙම ඉපදුනා, මේ ඉපදුනේ මේ කර්මයෙන්, දැන් අතන සත්වයේ මිය යනවා, අය උපදින්නේ මෙතන, මේ ආදී ලෙසට උන්වහන්සේට අතීතේට අනාගතයටයි ඒ සත්‍යයන්ගේ චුතූපපාතය බලන්න පුළුවන් වුණා. ඒ බැලීම තුළත් කර්ම විපාක ඥානය වැඩවෙන්න පටන් ගත්තා. මේක තමයි පදනම වෙන්නේ උන්වහන්සේගේ පටිසමුපාද ඥානයට. ඒ කියන්නේ කර්මය නිසා සංඛාරනිකා විඥාන හටගන්න හැටි, ඒ වගේම සංස්කාර අනෙකක් විඥානේ අනෙකක්, මේ කියන ඥාන සියල්ලටම ඒ උන්වහන්සේ පූර්වයේ නිවාසානුස්මති ඥානයත් තමන්ගේ චුතූපපාත ඥානයත් කියන දෙකම උපකාර කරගන්නවා. ඒ නිසා කාට හරි මේ ඥාන දෙක උපදවා ගත්තොත් එහෙම විදර්ශනාවට ඒක ලකුවට පාවිච්චි කරන්නට පුළුවන්. හොඳට ඒක පාවිච්චි කරලා ඒක තුළ විදර්ශනාව උසස් ලෙස වඩා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි අතුරේ අදටත් ඉන්නවා ලෝකයේ වගේ පූර්වයේ නිවාසානුස්මති ඥානෙ නිවැරදි ලෙස උපදවාගෙන පූර්ව භවයන් බලන්නා උත්තමයෝ දිබ්බ චක්කුවෙන් ලෝකයේ දිහා බලන මිනිස් ස්වාමීන් වහන්සේලා අදටත් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ පූර්වයේ නිවාසානුස්මති ඥානෙ කියන එකත් උපදවා ගන්නට පුළුවන් නම් ඉතාම වටිනා හැකියාවක් තියෙන, වටිනාකමක් තියෙන ඥානයක්. ඒ වගේම මේකෙන් අපි තේරුම් ගන්නට ඕනේ මේ විදිහට මේක නිකන් අර දෙවියෙක් නිසා ලැබෙන වරප්‍රසාදයක් නිසා ලැබෙන බුදුන්ගේ ඥාතිත්වයක් නිසා ලැබෙන එකක් නෙවෙයි. මේක ලබන්නට සිත එකඟ කරගන්නට ඕනේ. ඒ සඳහා සමාධිය වඩන්නට ඕනේ. ධ්‍යාන උපදවා ගන්නට ඕනේ. උපචාරයට පත්ලා ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන වශී කරන්නට ඕනේ. ඒ වගේ හිත ගොඩාක් ප්‍රභාෂර වෙලා සමාධිමත් වුණාට පස්සේ තමයි මේ විදිහට යොමු කරවල අතීත භවය බලන්නට හැකියාව ලැබෙන්නේ. අන්නේ සත්‍යෝ දිහා බලන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මේකට යන ක්‍රමය, මාර්ගය බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේක වීරියෙන් උත්සාහයෙන් යුක්තව අධිගමනය කළ යුතු ඥානයක්. උත්සාහයෙන් වීරියෙන් යුක්තව එතනට පැමිණෙන්නට ඕනේ. එහෙම නැත්නම් මේක නිකන් ලැබෙන එකක්වත්, කෙනෙක්ට වරප්‍රසාදයක් නිසා ලැබෙන එකක්වත්, ඉබේ ලැබෙන එකක්වත්, වාසනාවකට ලැබෙන එකක්වත් එහෙම එකක්වත් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ මේ ඥානය උපදවා ගන්නට අපි මේ ඥානය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, ධර්මයේ මේක විස්තර වෙලා තියෙනවා. ඒ නිසා పూర్වෙහි භවයන් බලන්නට පුළුවන් ක්‍රමවේදයේ අපිට සාසනය හම්බෙලා තියෙනවා. ඒ නිසා අපි ඒක ප්‍රයෝජන ගන්න උත්සාහ වෙන්නට ඕනේ. ඒ නිසා නිසක භාවය ඇති කර ගන්නට ඕනේ. పూర్ව භවයන් තියෙනවා පින්වතුනි. ඒක තමන්ට ඥානය දිනු කරලා සමාධිය දිනු කරගෙන බලන්න පුළුවන් එක. ඒක බලන්නේ නැතුව ඒක කරන්නේ නැතුව పూర్ව භවයක් නැහැ කියනවා නම් ඒක නිර්ර්ථක තර්කයක් පින්වතුනි. මොකද පැහැදිලිව මේක දේශනා කරලා තියෙන කොටත්, ඒ මට්ටමට සමාධිය දිනු කරගෙන ධ්‍යාන වලටපත් වෙන්න පුළුවන් කොම තියෙන කොටත්, ඒ ධ්‍යාන වලටපත් වුණාම තමන්ගේ කෙලෙස් මට්ටම් දුර වෙන බවත් පැහැදිලි නම්, ඒ වගේ කසින නිමිති ආදී අරමුණු කරමින් පැය ගණන් එක ඉරියව්වක භාවනා කරන්න පුළුවන් බවත් පැහැදිලි නම්, හිතේ වගේ කසින වලින් මාරු කර කර ඒ පරිකර්මය චුද්ධ සාකාර චිත්ත පරිදමණය කරන්නට පුළුවන් බවත් පැහැදිලි නම්, එහෙමනම් එවන් වූ ප්‍රභාෂර ස්ථාවර හිතකට මනෝවිකාර පේනවා කියලා එකක් නැහැ. ඌට පේන්නේ සැබවින්ම තිබිච්ච දේවල් තමයි සිහි කරන්නේ. මේ ජීවිතෙත් මුලාක්වාම සිහි කරගෙන ගිහිල්ලා එතනින් එහාට වෙච්ච දේවලුත් සිහි කරන්නට සමර්ථ භාවය ලැබෙනවා. ඒ නිසා මේ පුබ්බේ නිවාසානුස්මති ඥානයේ සම්බන්ධයෙන් කිසිදු සැකයක්, කිසිදු සංඛාවක් අපි තියාගන්නට හොඳ නැහැ. අපි කරන්නට ඕනේ අපේ සිත එකඟ කරගෙන ක්‍රමානුකූලව මේ ඥානය දියුණු කරගැනීමේ හැකියාව පුළු පුළුවන් විදිහට ඇති කරගන්න එක. ඉතින් බොහෝ දෙනාට මේ පුබ්බේ නිවාසානුස්පතික ඥානය උපදවා ගන්න බැරි වෙයි ගිහි ජීවිතයේ ගත කරන අය වශයෙන්. නමුත් මේ ඥානය නිසා අපි තේරුම් ගන්න ඕන දේවල් තමයි ඥානලාභී උත්තමයෝ තමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. අදලත් මේ ඥානලාභී පිරිස් ලෝකේ ඉන්නවා. ඒ නිසා ඒ උත්තමයන්ගේ කතා ප්‍රවෘත්ති ඒවා අහලා විශේෂයෙන් බෝසතාණන් වහන්සේගේ ජාතක කතා ප්‍රවෘත්ති, ඒ සූත්‍ර දේශනා, ඒවල මේ පූර්ව භවයන් ගැන දක්වලා තියෙනවා, ඒවා තේරුම් අරගෙන ඒවා අපේ ජීවිතයට ආදේශ කරගෙන අපිත් අපේ ජීවිතත් මේ විදිහේ යම් යම් ක්‍රමවලින් සිදුවෙච්ච බව තේරුම් අරගෙන මේ සංසාරයේ තියෙන නිර්ර්ථක භාවය තේරුම් ගන්නට උත්සාහත් වෙන්නට ඕනේ. මැරිලා උපදිනවා, මැරිලා උපදිනවා, මැරිලා උපදිනවා කියන මේ චක්‍රය දිගටම ක්‍රියාත්මක වෙනවා නම් ඒ සංසාරයේහි කිසිදු සාරයක් ගන්නට නැහැ. විශේෂයෙන්ම භවයෙන් භවයට සංක්‍රමණය වෙන පුද්ගලයෙක් සත්වයෙක් ආත්මයක් නැතිකල්හි මේ අනාත්ම වූ ධර්ම සමූහයේ චුති ප්‍රතිසන්දි වශයෙන් සිද්ධ වීමෙහි කිසිදු හරයක් සාරයක් අපිට හොයාගන්නට නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ මේ නිර්ර්ථක වූ සංසාරයෙන් ඈතරවන්නට ඒ සඳහා තියෙන එක සිහි කරන්න පුළුවන් ඥානය තමයි పూర్වයේ නිවාසාන ස්මෘති ඥානය. ඉතින් අපි කරන්නට ඕනේ ඒ නැවත නැවත උප්පත්තිය සිද්ධවන්නේ කෙලෙස් ධර්ම හේතු කරගෙන. ඒ කෙලෙස් ධර්ම තියෙනකන් අපි නැවත නැවත උපදිනවා. අතීතයේත් ඉපදුනා, වර්තමානයේත් කෙලෙස් සහිතව කාලක්‍රියා කරොත් නැවත උපදින්නට නියමිතයි. ඒ උපදින්නට නියමිත භවයෙන් උපදිනට කලින්ම මේ කෙලෙස් ටික දුරු කරලා අනුත්පාදයට පත්වීම තමයි අප සෑම දෙනාම සිද්ධ කරගත යුත්තේ. ඉතින් ඒ සඳහා හැම දිනාටම මේ භවයට හේතු වෙන කෙලෙස් ධර්ම දුරු කරමින්, මතුප්පත්ති නැති කරමින්, ජාතිය ශය කරමින් නිර්වාණ ධාතුවට පත්වන්නට ශක්තිය ධෛර්ය වාසනාව නොඅඩුව ලැබේවා. పూర్වේ නිවාසානුස්මති ඥානාදී විශිෂ්ට ඥානයන් කෙරෙහි ගෞරවය ඇති කරගෙන ඒ තොරතුරු මත පිහිටාගෙන සසර බිය ඇති කරගෙන සසර නිරර්ථක භාවයේ සිහි කරමින් මේ සසරින් එතර වෙන්නට කටයුතු සම්පාදනය කරගන්නට ලැබේවා ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්ට යෙදුනේ මල්ලිකා කලුපහන මහත්මියගේ ආරාධනාවක් හේතු කරගෙන. ඉතින් එතුමිය අසනීප ගානේ පසු වෙනවා කියලා දන්නවා තිබෙනවා. ඉතින් එතුමියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් અભිවර්ධනයේ වේවා. තමන්ගේ හිත තව තවත් ශාන්ති භවට සැනසීමටපත් වේවා. කායික මානසික නිරෝගී භාවයේ සැහැල්ලු භාවයේ ඇති වේවා. ධර්ම මාර්ගයේ යෙදෙන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා ලැබේවා කියලා විශේෂයෙන් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පරලෝසපත් මෑණියන් වන මෙරායා මලල්ගොඩ මහත්මියටත්, පියාණන් වන ඇල්බර්ට් මලල්ගොඩ මහත්මයාටත්, අංගෝසිඤ්ඤෝ කලුපහන විලිසිද හාමිනේ, ප්‍රේමසිරි මලල්ගොඩ, චන්ද්‍රා මලල්ගොඩ, මාලනී වීලසේ වීරසේකර සහ දෙපාර්ශ්වයේ මිය ගිය අයට පින් අනුමෝදන් වේවා කියන හිතෙන් තමයි මේ දේශනාව සිද්ධ කරවන්නේ. ඉතින් නම් කියන්ට යදුණු දෙමව්පියන් ඇතුළු හැම සියලු දෙනාම තමන්ගේ දරුවා දරුවන් විසින් සිද්ධ කළා වූ මේ සියලු කුසලයෝ අනුමෝදන් වෙත්වා. දුකටපත් වී තිබේ නම් ඔවුන් දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සනසෙත්වා සනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. සෝමසිරි කලුපහන, නදීකා හසිත, හසන්ති මනෝජ්, නයන ලක්ෂිකා සහ බිතුසදී චතුසදී දියණියන් දෙදෙනාට සහ පවුලේ සැමට සෙත්මෙත් ප්‍රාර්ථනා කරන මේ සම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් અભිවර්ධනයේ වේවා. සියලුම ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනාවන් මුදුන් පමුණුවා ගන්නට ලැබේවා. ඒ සඳහා නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත් ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කරන තමන් ඇතුළු ලෝකවාසී සියලු සත්වයන්ට ධර්මාභෝධය පිණිසම මේක හේතු වේවා කියන උසස් මා ප්‍රාර්ථනාවෙන් තමයි මේ දේව සිද්ධ කරන්නේ. ඉතින් මේ මල්ලිකා කලුපහන මහත්මියගේ සියලු ප්‍රාර්ථනාවන් සිද්ධ වේවා. ආයතන නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූදේ මල්ලිකා මහත්මිය හා සම්බන්ධ වූද මියගිය ඥාතිවරයෙක් නම් යම්කිසි ඥාතිවරයෙක් වෙත්නම් මේ සියලු දෙනාම පින්වත් හැම දෙනාගේම පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සනසෙත්වා සනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිගෘහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍යරාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා. බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සනසෙත්වා සනසෙත්වා අට දෙවියනද පින් අනුමෝදන් කරමු. හිතා හිත මෙදහස් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්මදේශනාවට දායකත්වයේ දරුවා වූද, ඒ වගේම ප්‍රතිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, හොඳින් ධර්මයේ ශ්‍රවණය කළා වූද හැම සියලු දිනාටම ආශිර්වාද කරනවා. පින්වත් හැම දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මික දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්න ආත්ම භාවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූපදේශ වාසයේ ත්‍රිහේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණක් ඥානයේ සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතූපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරගෙන අපි දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං. චිරං රක්칸තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්ඤතෝ.